ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යමාගෙන් ඇසීමට. ගරු මන්ත්‍රීතුමිය, ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර
ඇමතිතුමා වෙත, ගරු කතානායකතුමනි ඇමතිතුමා වෙත ප්‍රශ්න යොමු කර සිටිනවා.
බොහොමත්ම ස්තුතියි. ප්‍රශ්නේ අයන්න එක කොටස 2024 11 23 වෙනි දිනවල මාධ්‍ය සාකච්ඡාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදල ශ්‍රී ලංකා කාර්යාලයේ විසින් ප්‍රකාශ කරලා තියෙන මේ සමාජ වේදම් සම්බන්ධයෙන් ඒ ඉලක්කයට ළඟා වී නැහැ කියලා ඒ බව දන්නවාද කියලා? ඔව්, ඒ බව දන්නවා. සමාජ වේදම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදාළ ප්‍රධානි ඒ අදහස් ප්‍රකාශ කළ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. රෝමණ ඉලක්කම් දෙක 2024 අයවැය ප්‍රකාශයේ මගින් අස්වැසුම, ඒ වගේම වැඩිහිටියන්, නිදන්ගත රෝග සහිත පුද්ගලයන් සහ ආබාධිත පුරවැසියන් සඳහා වෙන් කරන ලද සම්පූර්ණ මුදල රුපියල් බිලියන 205යි. තුන්වෙනි කොටස 2024 11 23 වන විට එම මුදලෙන් වියදම් කර ඇති ප්‍රමාණය රුපියල් බිලියන 159.5යි. එය ප්‍රතිශතයක් ලෙස 77.5යි. රෝමන ඉලක්කම් පහ 2024 දී දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ වර්ගීකරණයට අනුව සෝෂල් ස්පෙන්ඩින් කියන කැටගරි එක යටතේ තමයි මේ වෙන් කිරීම සිද්ධ කරන්නේ, වියදම් කරන්නේ. ඒ සඳහා ඇත්තම වෙන් වෙලා තියෙන්නේ අර කලින් වෙන් කරපු මුදලම තමයි රුපියල් බිලියන 205යි. රෝමන ඉලක්කම් 6 ඒ සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් නොකිරීම පිළිබඳව හේතු මොනවාද කියලා අහලා තියෙනවා. ඒක ඇත්තටම අපි තියෙන ලංකාවේ තියෙන තත්වයේ ගත්තාම දිලිඳු බව, අන්ත දිලිඳු බව, ඒ වගේම අවදානම් කලාපය, සංකාන්ති සමය වශයෙන් මේ ප්‍රතිලාභ ලැබෙන්න ඕන කණ්ඩායම් හඳුනගෙන තියෙනවා. ඔවුන් මේ වෙනකොට ජීවත් වෙන තත්වයේ සැලකිලිට භාජනය කරපුවාම යම් ආර්ථිකමය වශයෙන් නගා සිටුවීමක් කරන්න, සවිබල ගැන්වීමක් කරන්න, මීට වඩා ප්‍රමාණාත්මක මුදල් වෙන්වීමක් කරන්න සිද්ධ වෙන බව ඇත්ත. එහෙත් ලංකාවේ තියෙන ආදායම් ආර්ථිකයේ මේ පවතින තත්වයේ, මේ බිඳ වටලා තියෙන තත්වයේ ඇතුළතදී 2024ට වෙන් වූ ප්‍රමාණය සාපේක්ෂව දළදේශීය නිෂ්පාදිතයෙන් 0.65ක් කියන රුපියල් බිලියන 205ක් එය සාපේක්ෂව ප්‍රමාණාත් කියලා හිතනවා. කෙසේ වෙතත් මේ වෙන් කරන ලද මුදල් වියදම් කිරීමේදී ඒ ආකාරයෙන්ම මුදල් වියදම් කරගන්න බැරි වුණු හේතු සැලකිලිට භාජනය කරපුවොත් අපිට පේනවා මෙය 2024 සඳහා වෙන් කරද්දී කලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමඟ සාකච්ඡා පැවතුණා. වෙන් කිරීම සිදු කළත් මේක නිසි ක්‍රමවේදයක් අනුව වේගයෙන් අදාළ ප්‍රතිලාභ ලැබිය යුතු සුදුසුම පුද්ගලයා කවුද කියලා හොයාගන්නත්, එයා වෙන් කරගන්නත්, ලැබිය යුතු ප්‍රතිලාභේ මොන වගේද කියලා තීරණය කරන්නත් ක්‍රියාශීලීව මැදිහත් වෙලා කටයුතු මාර්ග පෙන්වීමක් නොකිරිච්ච බව පේනවා. ඒ නිසාම තමයි 2024 අවසානයේදී මේ මැතිවරණ කිට්ටු වෙනකොට කඩිමුඩියේ ගත්තු තීන්දු නිසා ඒ දත්ත තෝරා ගැනීම. ඇත්තට මෙතන තියෙන්නේ සෝෂල් වෙල්ෆෙයාර් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් හැදීම. අපි අස්වැසුම කියන කාරණේ ඉදිරිපත් කරපුවාම සමාජයට යනවා කිසියම් මුදලක් ගෙවීම කියලා. ඇත්තටම සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබා ගන්න ඕන අය, සමාජ ප්‍රතිලාභ ලබා ගන්න ඕන අය පිළිබඳ පූර්ණ දත්ත පද්ධතියක් සකස් කිරීම තමයි අරමුණ වෙලා තිබුණේ. ඒ වැඩේ හරියට සිද්ධ නොවීමේ ගැටලු තියෙනවා. ඉතින් ඒක අපි වේගෙන් වෙනස් කරගන්න උත්සාහ කරන නමුත් මේ දත්ත පද්ධතියක් ඇතුලේ සමහර දේවල් අර මුරුදුකාංග පද්ධතිය ඇතුලේ වෙනස් කර ගැනීම වලට ඒ තියෙන තත්ත්වයේ අර්ථයන් බාධා ප්‍රමාණයක් තියෙනවා. අපි ඒක වේගෙන් වෙනස් කරගන්න උත්සාහ කරලා තියෙනවා. එහිදී ඒ දත්ත එකතු කරගන්න ගමට යන පුද්ගලයන් මේ ඇප්ලිකේෂන් එක ලබා දුන්නා, මේක විමර්ශනය කරලා බලන්න, තොරතුරු එකතු කරගන්න, ඊට පස්සේ පරිගණකයට ඇතුළත් කරන්න, පරිගණකයට ඇතුළත් කරාට පස්සේ මේකෙන් QR කෝඩ් එකක් දීලා නැවත මේගොල්ලන් සමීක්ෂණය කරගන්න, මේ වගේ රීසර්ටිෆිකේෂන් විවිධ කාරණා ගන්නවා. අපි පිළිගන්නවා මේ දත්ත පද්ධතිය ඇතුළේ මේක මේ විදිහටම ක්‍රියාත්මක කළොත් ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී යම් අසාධාරණයන් ගැටලු තියෙනවා. ඒවා තමයි සමාජයේ කතා කරන්නේ. හැබැයි ඒක වෙනස් කරලා අලුතෙන් ආයතන පද්ධතියක් අපිට සකස් කරගන්නත් එකපාරම කරන්න අමාරු කාලයක් යනවා. ඉතින් මේ වැඩේ කරන ගමන්ම අපි අතරමැද විසඳුම් විදියට ඒ අසාධාරණටපත් වෙච්ච අයටත් අවස්ථාව ලබා දෙමින් කෙටි කාලීන ක්‍රියාමාර්ගයකට මැදිහත් වෙලා තියෙනවා මේ 2025 ජනවාරි මාසයේ 25 වෙනිදා ඉඳලා.
ගරු කතානායකතුමනි, ගරු අමාත්‍යතුමා වෙත යොමු කරන ලබන පළවෙනි අතුරු ප්‍රශ්නය, අමාත්‍යතුමනි මේ වන විට රජය රථවාහන ආනයනය කිරීමේදී රථවාහන ආනයනය කිරීම සඳහා යම් තීරණයක් ගෙන ඇති බවට සන්නිවේදනය වෙලා තිබෙනවා. ඒ වගේම එමෙ රථවාහන ආනයනය කිරීමේ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී රජය ලීසින් සමාගම් සහ මූල්‍ය සමාගම් ආරක්ෂා වෙන පරිදි එම සැලැස්ම ක්‍රියා කරන බවට යම් මතයක් සමාජගත වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධව චෝදනාවක් රජය වෙත එළවෙමින් තිබෙනවා. අමිතුමනි, රජයේ ස්ථාවරය මොකක්ද රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන්? එම සැලසුම් සකස් කිරීමේදී ලීසින් සමාගම් සහ මූල්‍ය සමාගම් පමණක් ආරක්ෂා කිරීමේ ස්ථාවරයක රජයේ සිටිනවාද?
මේ ගරු මන්ත්‍රීතුමියනි, දැන් මේ සමහර දැන් ක්‍රියාමාර්ග ඇතුළේ අපේ රාජ්‍ය සැලසුම් යන අතරදී අපි දන්නවා මේ මොහොතේදී අපි ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එකඟතාවයේ වැඩසටහන ඇතුළේ. ඒ ක්‍රියාමාර්ග අතරෙම එකක් තමයි මේ සමාජ සුබසාධන ක්‍රියාවලිය. ඒ වගේම මේ ආර්ථිකයේ ක්‍රමයෙන් ප්‍රසාරණය වෙනකොට අපි දන්නවා අවුරුදු ගණනාවක් වාහන ආනයනය නවත්තලා තිබුණා. ඒ නිසා වාහන ආනයනය සඳහා යම් ඉඩක් ලබා දිය යුතුයි කියන කාරණේදී අපි ඒ සැලකිල්ලට භාජනය කළ ඒ කළ යුතුයි කියන කාරණේ ඉන්නවකට හේතු කීපයක් තියෙනවා. ආර්ථිකයේ ක්‍රමයෙන් ප්‍රසාරණය වෙනකොට, නිෂ්පාදනය වැඩි වෙනකොට, රට ඇතුලේ ආර්ථික ක්‍රියාකාරකම් වෙනවා නම් එතම මේ ප්‍රවාහන පද්ධතිය වාහන අවශ්‍ය වෙනවා. ඒ නිසා පියවර කීපයක් ඇතුළත යෝජනා වෙලා තියෙනවා. එතෙන්දිත් අපි පළමු කොටම අර ගමනාගමනය සඳහා අවශ්‍ය, ඒ කියන්නේ ආර්ථිකයට සම්බන්ධ වෙන කෑල්ල තමයි පළමු කොටම අවස්ථාව ලබා දුන්නේ. ඒ වගේම භාණ්ඩ ප්‍රවාහන සඳහා දෙවෙනි කොටසිනුත්, පුද්ගලික වාහන සඳහා තුන්වෙනි කොටසිනුත් තියෙනවා. නමුත් අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි මේ එකවර සියල්ලම විවෘත කරන්න බැරි වෙනවා. හිර වෙලා තිබිච්ච, හිර කරපු වටපු තැනකදී විශේෂයෙන් ආ වාහන ආනයනය කිරීමට යනකොට විදේශීය සංචිත මෙතෙන්ට බලපානවා. ඒ නිසා මේ විදේශීය සංචිතවලදී යම් සැලකිය යුතු වර්ධනයක් මට්ටමකට ළඟා වෙලා තියෙනවා. ඩොලර් බිලියන 6ක් ඉක්මවලා කෙසේ වෙතත් වාහන ආනයනය කරන්න ඒ ඔක්කොම භාවිත කරන්න බෑ. අර අවුරුදු ගණනාවක හිර වෙලා තියෙන ඉල්ලුමට සරිලන විදිහට අපි විවෘත කළොත් මේ සියලුම සංචිත ඒ සඳහා යෙදෙන්න පුළුවන්. ඒ නිසා අපි විචක්ෂණශීලී වෙන්න ඕනේ. මෙයින් සැලකිය යුතු මට්ටමක් දක්වා පමණයි අපිට ගමන් කරන්නට පුළුවන් වෙන්නේ. ඒ අනුව මුදල් අමාත්‍යාංශයත්, මහ බැංකුවත් ඒ දෙන උපදේශන තොරතුරු විශ්ලේෂණයන්ට යටත්ව ඒ සැලකිල්ලට භාජනය කරලා අපි මේ කටයුත්ත ඉදිරියට ගෙන යනවා. සමාජයේ කියන්නේ අදහසක් දැන් මේ සමාජ මාධ්‍යවලත් යනවා, ලීසින් සමාගම් ආරක්ෂා කරගන්න යම් යම් ක්‍රියාමාර්ග කරන මිල වැඩි කිරීම කරයි කියලා. ඒක සම්පූර්ණම වැරදි අදහසක්. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ කිසිම කණ්ඩායමක්, සමාගමක්, පුද්ගලයක් එහෙම ආරක්ෂා කර ගැනීමට හෝ පහර දීමට හෝ යට කිරීමට ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ. සමස්ත ආර්ථිකය ගැන හිතලා තීන්දුව తీරන ගන්නේ. ඒ වාහන ආනයනය කිරීමට කලින් වාහන සම්බන්ධයෙන් මිල වැඩිවීම සිද්ධ වුණේත් අපේ අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ එක අංගයක් තියෙනවා. උද්දමනය පාලනය කර ගැනීම සඳහා උද්දමනයට සාපේක්ෂව මිල ගණන් ගලප්පන්නට ඕනේ. ඒකෙදි ශේෂ්ත්‍ර කීපයකදී, මේ කියන්නේ දුම්කොළ, මත්පැන්, ඒ වගේම වාහන ඉලෙක්ට්‍රොනික සම්බන්ධයෙන් ගැළපීමක් සිදු කරන්නට තියෙනවා ජනවාරි මාසයේදී. ඒ අවුරුද්දේ පැවතිච්ච සාමාන්‍ය උද්දමන අනුපාතය සැලකිල්ලට භාජනය කරලා, ඒ කියන්නේ ගිය අවුරුද්දේ 1.9 උද්දමන අනුපාතය ඇවරේජ් එක, ඒකට 4% එකතු කරලා මිල ගණන් වැඩි කරන්න ඕනේ. ඒක එහෙම නැතුව හිතාමතා සමාගමක් වෙනුවෙන් කරපු එකක් නෙමෙයි. ඒ ප්‍රතිඵලයක් විදියට වෙළඳපොලේ වාහනවල මිල ගණන් ඉහළ ගියා වෙන්න පුළුවන්. එහෙම නැතුව කිසිම ආකාරයකදී තෝරාගත්තු කණ්ඩායමකට ප්‍රතිලාභ දන්නවත්, තෝරාගත්තු කණ්ඩායමකට ප්‍රතිලාභ අහිමි කරන්නවත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව තීන්දුව తీරන ගන්නේ නැහැ.
අතුරු දෙවන අතුරු ප්‍රශ්නය ගරු නජිත් ඉන්දික මන්ත්‍රීතුමාට යොමු කරන්න.
ස්තුතියි ගරු අමතුමනි. මේ කාරණේ සම්බන්ධයෙන්ම මගේ දෙවන අතුරු ප්‍රශ්නේ තියෙන්නේ, විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය දවසක ජනාධිපතිතුමා සහභාගී වෙච්ච රූපවාහිනී වැඩසටහනක දක්වපු අදහස් ගැන යම් යම් සාකච්ඡා ඇති වෙලා තියෙනවා. එතකොට මේ නිශ්චිත වාහන කාරණාව ගත්තොත් එහෙම මේ වෙද්දී ප්‍රශ්නයක් සහ සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා වෘත්තිකයන් අතර. අපි දන්නවා ලංකාවේ කාර් පර්මිට් කියලා දෙයක් තියෙනවා. එතකොට ඉහළ රාජ්‍ය නිලධාරීන්ට හම්බෙන වාහන පර්මිට් එකට වාහන ගෙන්වීම පහුගිය අවුරුදු 5ක් තිස්සේ 2020 සිට මේ දක්වා ගෙන්නලා නැහැ. එතකොට අපි දන්නවා පහුගිය ආර්ථික අපි දන්නවා ඔබට රට බාර දුන්නේ බංකොලොත් කරලා මේ ඔක්කොම අර්බුද මැද්දේ. ඒ හින්දා ගොඩක් ජනතාවට තමන් එතෙක් භුක්ති විඳින්න තිබුණු ගොඩක් දේවල් අතාරින්න සිද්ධ වුණා. එතකොට මේ වාහන පර්මිට් එකත් අපිට ඒ වගේක් කියලා දුන්නන්න පුළුවන්. පහුගිය අවුරුදු 5ක් තිස්සේ පර්මිට් හම්බුණා වුන්ට නමුත් පර්මිට් වලට වාහන ගෙනන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. එතකොට දැන් මේ අවුරුද්දේත් ජනාධිපතිතුමා දක්වපු අදහසක් මුල් කරගෙන කතාබහක් සහ ආණ්ඩුවට විවේචනයක් ඉදිරිපත් වෙනවා. ආණ්ඩුව විසින් මෙතෙක් තිබුණු වාහන පර්මිට් එක රජ ඉහළ නිලධාරීන්ට දැලව තිබුණු වාහන පර්මිට් එක අහෝසි කරන අය අවලංගු කරන අය කියලා. එතකොට ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මොකක්ද, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.
බොහොමත්ම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඇත්තටම මම කලින් සඳහන් කළා වගේ මේ ආනායන වාහන ආනායනය නිදහස් කිරීම සිදු කිරීමට පදනම් වුණේ සමස්ත ආර්ථිකය සැලකිල්ලට භාජනය කරලා ඒ ආර්ථිකයේ ප්‍රසාරණය සිදු කිරීම සඳහා තමයි වාහන ගෙන්නන්නට. ඒ නිසාම තමයි පියවර තුනේදීත් මම පෙන්වුවේ ප්‍රවාහණය, භාණ්ඩ කියන්නේ මගී ප්‍රවාහණය, භාණ්ඩ ප්‍රවාහණය සහ පෞද්ගලික කියලා කාණ්ඩ තුනක. එතකොට අපි මේ 2025 වර්ෂයේ විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය තලයක නෙවෙයි. ඒක ඉස්සලා තේරුම් ගන්නට ඕනේ. ඒක බිඳ වට්ටපු තත්වයට අමතරවත් අපි කැමති වුණත් අකමැති වුණත් දැන් ජාත්‍යන්තර මූල්‍ය ඇතුළේ රාමුවේ පරාමිතීන් 90 වැඩ කටයුතු කරන්න වෙන්නේ. ඉතින් ඒ යටතේදී වැඩ කරද්දී සීමාවන් ගණනාවක් තියෙනවා. ඒ සීමාවන් එක වැඩ කරද්දී අපිට ප්‍රමුඛතා ගත කරන්න වෙනවා. ප්‍රධාන සීමාව තමයි සංචිත. ඒතර සංචිත සියල්ලම භාවිත කරන්න බෑ. ඒ සීමාවක් දැනට හඳුනගෙන මහා බැංකුවේ ඉදිරිපත් කරන දේ ඒකට යටත් වෙන්න ඕනේ. ඒ සීමාව ඇතුලේ ගෙන්නන්නට ඕනේ. ඒ වගේම තමයි මේ මොහොතේදී රට ඇතුලේ අපි පැහැදිලි කරන රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේදී දැන් බදු ක්‍රමයේ පිළිබඳ ගැටලු ගණනාවක් තියෙනවා. මේක සාධාරණ බදු ක්‍රමයක්, පාරදුස්සිය බදු ක්‍රමයක්. සෑම කෙනෙක් මේ බදු පද්ධතියට එකතු කර ගන්නකම්, ඒ වැඩ කටයුතු හරියට කරනකම් අපිට කෙටි කාලීනව ඒ දුන්නු ඉලක්ක දර්ශකයන්ට යන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා රාජ්‍යයට යම් ආදායමක් උපයා ගන්නත් සිද්ධ වෙනවා. ඒ අර්ථයෙන් ගත්තාම දැන් මේ බලපත්‍රලාභී මේ පර්මිට්ස් වලට අපි කිසිම විදියකදී රජ ස්ථාවරයක් නැහැ. නිලධාරීන්ට අවශ්‍ය සුදුසුකම් තියන අයට ප්‍රතිලාභේ අහිමි කරන්න. මොකද මේ ප්‍රතිලාභ ලබා දෙනකොටත් ගත්තු ක්‍රියාමාර්ග වල අතීතයේ වැරදි තීන්දුව తీරන තියෙන්න පුළුවන්. ඔවුන්ට සාධාරණ වැටුපක් ප්‍රතිලාභයක් නැති නිසා සමහරලාදී මේ පර්මිට් ලබා දීම හෝ වෙනත් ක්‍රම එළලා තියෙනවා. කෙසේ වෙතත් ඒවා වෙනම අධ්‍යයනය කරන්න පුළුවන්. අපේ ආණ්ඩුව විසින් කිසිදු තීන්දුවක් අරගෙන නැහැ මේ පර්මිට්ස් කැන්සල් කරනවා, අහෝසි කරනවා කියලා. හැබැයි මේ ප්‍රස්තුත කාරණේ මේ වර්ෂයට සාපේක්ෂව ඉන්නේ සීමාවන්ගේ පෙළ ගැස්වීම ප්‍රමුඛතාවයන් අනුව දැනට නිකුත් වෙලා තියෙන බලපත්‍ර ප්‍රමාණය ගත්තාම විශාල ප්‍රමාණයක් දින සංඛ්‍යා ලේඛන 15,000 වගේ ප්‍රමාණයක් කියලා කියනවා. ඉතින් අර තියෙන විදේශීය සංචිත ප්‍රමාණය සැලකිලි භාජනය කරලා පර්මිට්ස් වලට ඉඩ ඇරියොත් මේ වර්ෂයේ 2025 වර්ෂයේදී අපි මේ කියන අර ආර්ථික ඉලක්කයට ළඟා වෙන්න බැරුව යනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න බැරුව වෙන නිසා ප්‍රමුඛතාවයේ පිළිබඳ ප්‍රශ්නයක් මිසක්ක ප්‍රතිපත්මේ වශයෙන් අවෝසි කරන්න තීන්දුවක් කරන්නේ. ඒ කාරණා ඉදිරියේදී අපි සැලකිලිට භාජනය කරනවා ගරු මන්ත්‍රීතුමනි.
ගරු චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමගේ ඇසීමට.
අග්‍රාමාත්‍යතුමිය මම ප්‍රශ්නය අහනවා, අහන්නද?
අන්න හරි, මම උත්තරත් දෙනවා. එක, දසවැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබා දීමක් සිදු කර නොමැත. නමුත් විශේෂ අවශ්‍යතාවයක් ලෙස සලකා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සුගත් වසන්ත දසිල්වා මන්ත්‍රීවරයා වෙත අංක KR 5844 දරණ කාර් රථය ජනාධිපති කාර්යාලය මගින් ලබා දී ඇත. ප්‍රශ්නය දෙක. ඉහත මන්ත්‍රීවරයා ගරු මන්ත්‍රීතුමා ඔබ දන්න පරිදි දෘශ්‍යාබාධ සහිත පුද්ගලයෙකු වීමත් ඔහු පළවෙනි වතාවට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ආබාධිත සහිත පුද්ගලයෙක් පළවෙනි වතාවට මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන පුද්ගලයෙක් හැටියට එවැනි ආබාධිත සහිත ප්‍රජාව නියෝජනය කරන එකම මහජන නියෝජිතවරයා හැටියට එතුමාගේ සක්‍රීය දායකත්වය ලබා දීම සඳහා යම් පහසුකම් සපයන්න ඕන නිසා ඒ සඳහා ඒ වාහනය අපි ලබා දී ඇත. ආතුන ඔව්, ආ 4 අදාළ නැත, ආ 5 ජනාධිපති කාර්යාල මගින් ලබා දුන් වාහනය සඳහා රියදුරෙකු ලබා දී නොමැත. 6. ජනාධිපති කාර්යාලය වෙතින් ලබා දුන් වාහනය සඳහා ජනාධිපති කාර්යාලය මගින් ඉන්ධන ලබා දීමක් සිදු කර නොත සිදු කළා නැහැ. රාජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුගමනය කරමින් සේවා සැපයුම් කරුවන් තෝරා ගැනීම සිදු කරනු ලබන අතර ඒ අනුව රථේ නඩත්තු හා වාර සේවා සැපයනු ලබයි. 6. වාහනය අනුයුක්ත කරන ලද දින සිට 2025-1/17 වන දින දක්වා කිසිදු වියදමක් දරා නොමැත. අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ වාහන මාදිවල තියෙනවා, කැප් පදිනවා. හැබැයි ඔබතුමිය දීලා නැහැ කියලා වගකීමෙන් කියනවා. ඔබතුමිය මේ රටේ අගමැතිතුමිය හැටියට ඔබතුමිය මේ ප්‍රභාවේදී කියන වගකීමෙන් කියන කතාව මම පිළිගන්නවා. ඊළඟ එක, අද කැප් රේන්ජ් රෝවර් මාදිවල ගෙවල් අස්සේ තියෙනවා. කැප් රේන්ජ් රෝවර් ඇමතිවරයෙක් පදිනවා මේ පාර්ලිමේන්තුවේ. ඇමතිවරයෙක් රේන්ජ් රෝවරයක් පදිනවා. රේන්ජ් රෝවරයකට වියදම V8 එකට වැඩිය වියදමක්. V8 පදින්න රේන්ජ් රෝවර් පදිනවට වැඩිය පදිනවා ඇමති කෙනෙක්. ඇමතිගේ නම කියන්නේ නැහැ මම. හරිද? ඊළඟ එක මං අහන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ වාහන දීලා නැහැ කියලා නම කියන්නද? වසන්ත සමරසිංහ ඇමතිතුමා. වසන්ත සමරසිංහ ඇමතිතුමා පදින්නේ. ඔන්න ඇමති අහන්න නම කියපු හින්දා කිව්වා. ඊළඟ එක ඔබ ඊළඟ මගේ අතුරු ප්‍රශ්නේ එන්න මං. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ පොඩ්ඩක් ඉඳ දෙන්න. මෙන්න මේ වාහනේ මේ සමාජ මාධ්‍ය ගියේ pH 12.8. මේක සංචාරක අමාත්‍යාංශයේ දැන් මම බලුවා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් යටතේ ලියාපදිංචි වෙලා තියෙනවා. මේක ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඕගොල්ලොන්ගේ නම කියන්නේ Facebook යන ඔක්කොගෙම ගියා. මේ වල්ලා දිනවා බණ්ඩාර වෙල පූනාගල වත්තේ වල්ලා දිනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. මේ තියෙන්නේ පූනාගල හැම Facebook එකම ගියා. මෙන්න මේක මැඩම්ට මම එවනවා, සභාගත කරනවා.
මන්ත්‍රීතුමා ප්‍රශ්නේ අහන්න.
ප්‍රශ්නේ අතුරු ඉදින් දැන් ප්‍රශ්නේ තමයි මැඩම් නෑ කිව්වා. පාර්ලිමේන්තු කවුරුත් වාහන අරන් නෑ කිව්වා. මං ඔන්න වාහනේ මේ 12.8 මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පදිනවා. පස්සර සම්බන්ධීකරණ කමිටුවට ආවා. ඊළඟට ලුණුගල සම්බන්ධීකරණ කමිටුවට ආවා. ඩිස්ත්‍රික් මීටින් එකට ආවා. බදුල්ල දිස්ත්‍රික්කේ මේ වාහනේ පදිනවා මේ මන්ත්‍රීතුමා. පදිනවා පූනාගල වත්තේ ඉන්නේ. පූනාගල වත්තේ මේ වල්ලා දිනවා. මේ ෆොටෝ දාලා තියෙන්නේ මම පූනාගල වත්තට ගිහිල්ලා නෙමෙයි. මන් දන්නේ නැහැ. ඉතින් ඒක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ. මැඩම් කියනවා මන් දෙවෙනි අතුරු ප්‍රශ්නේ. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ඔච්චරයි. දැන් මැඩම් දෙන්නේ නැහැ කිව්වනම් මට ආයේ ප්‍රශ්න උත්තරයක් ඕනේ නැහැ. දීලා නැහැ කිව්වනම්. හැබැයි මේ 12.8 මේ ආණ්ඩුවට හොඳ නැහැ. මේක මේ මම Facebook එකකවත් මං ජීවිතේට Facebook ෂෙයා කරන්නෙත් නැහැ, කමෙන්ට් දාන්නෙත් නැහැ. මගේ මේ Facebook එක ආපු එක නෙමෙයි, සමාජ මාධ්‍ය හැමතැනම තියෙනවා. 12.8 ඕගොල්ලෝගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. මේ තියෙන්නේ වල්ලා දිනවා. මේක දැන් සංචාරක අමාත්‍යාංශයේ වාහනයක්. මට ඉතුරු පිළිතුරු දැන් වැඩක් නැහැ. ඔබතුමිය දීලා නැහැ කියනවනම් වාහන මං ආයෙකට උත්තර ඕනේ නැහැ. ඊළඟ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මෙතුමාට අපේ මන්ත්‍රීතුමාට මන් දෙන්න.
මට ඒවන්න අපි හොයලා බලන්න. ඔව් හොයලා බලන්න. මන්ත්‍රීතුමා ඔබතුමාගෙන් උපදෙස් අවශ්‍ය නෑ. ඔබතුමාගෙන් උපදෙස් අපිට අවශ්‍ය නෑ. අපේ පක්ෂයේ විනය කරගන්න විනය පවත්වාගෙන යන විදියට ඔය ඔබතුමා ඕක මට දෙන්න. අපි ඒක හොයලා බලන්න.
දෙවනි අතුරු ප්‍රශ්නේ බොහොමත් සිසුති. දැන් ඔබතුමිය අග්‍රාමාත්‍යතුමිය ඔබතුමිය අද මේ සභාවට පැවසූ පිළිතුර නිවැරදි පිළිතුරක් කියලා කිසිසේත්ම අපිට පිළිගන්න බෑ. ඔබතුමිය අද බලන්න මේ පාර්ලිමේන්තුවේ ගේට්ටුව ගාවට ඔබතුමියට කවුරු හරි නිලධාරියෙක් පත් කරන්න පුළුවන් නම්, එහෙම නැත්නම් මාදිවල නිවාස සංකීර්ණයේ කවුරු හරි නිලධාරියෙක් පත් කරන්න පුළුවන් නම්, මේ CCTV කැමරාවලත් බලලා ඔබතුමිය ඉතා පැහැදිලිවම මේ තේරුම් ගන්න අද රජයේ අපිට නම් පේන හැටියට අර ගෝල් ෆේස් එකේ පෙන්නපු වාහනවල භාගයක් වාහන තියෙන්නේ මෙතන ඉන්න මන්ත්‍රීවරුන් පාවිච්චි කරන්නේ. හරිද? ඒකින්ද හැම මන්ත්‍රීවරයෙක්ටම ඒ කටයුත්ත වෙලා තියෙනවා. ඒකින්ද ඔබතුමියවත් නොමග යවලද මන් දන්නේ නැහැ. මං හිතන්නේ ඒකින්ද ඉතා පැහැදිලිව මේ ගැන පරීක්ෂණ ඔබතුමියලා ආවේ මේව අයින් කරනවා කියන එකනේ. මේව අයින් කරනවා, කැන්ටින් වහනවා, ඈ කිව්ව ඒ කිව්ව දේවල් එකක්වත් නැහැ. පොඩ්ඩක් කැන්ටිම දිහාත් ගිහිල්ලා බලන්න. කැන්ටිම දිහාත් ගිහිල්ලා බලන්න.
ගරු මන්ත්‍රීතුමා.
ඒකින්ද කරුණාකරලා මේ ගැන පරීක්ෂණයක්
ගරු කථානායකතුමනි, අපේ මන්ත්‍රීවරුන්ටවත් අපේ ඇමතිවරුන්ටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වාහන නැතුව හෝ වාහන පාවිච්චි කිරීමට අපේ අකමැත්තක් නැහැ. ඇමතිවරුන් අපි සියලු දෙනාටම වාහන අපි අමාත්‍යංශ වලින් ලබාගෙන තියෙනවා. නමුත් මම මේකත් කියන්න කැමති ගරු කථානායකතුමනි, අපි මමත් ඇතුළුව අපි අමාත්‍යංශ වලට ගිහිල්ලා බලනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් තිබ්බ වාහන මොකද අපිට ඕන වුණා? ඒව අර ලක්ෂරි ඒව නැතුව ෆුවල් ඉකොනොමිකලි ෆුවල් පාවිච්චි කරන්න පුළුවන් පරිසරයට හානි නොවන පරිසරයට අඩුම හානියක් තියෙන වාහන තෝරගන්න අපි යනකොට ඒවයි වාහන ඔක්කොම තිබ්බේ V8 Benz BMW වැනි වාහන තමයි වැඩිපුර තිබ්බේ. එතකොට අපි ඉතාමත්ම අමාරුවෙන් තමයි එවැනි අවශ්‍යතාවයක් තියෙන වාහන හොයාගත්තේ. අදටත් අපේ නියෝජ්‍ය ඇමතිලා ඉන්නවා වාහන නැති. අපි බොහෝ දෙනෙක් අපේ ඇමතිවරු මන්ත්‍රීවරු නියෝජ්‍ය ඇමතිවරු තමන්ගේ පුද්ගලික වාහන පාවිච්චි කරනවා. පුද්ගලික වාහන පාවිච්චි කරනකොට මෙතුමන්ලට ඊරිසියාවක් තියෙනවා නම් ඒ වාහනේ තත්ත්වය ගැන ඒකට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අපි ප්‍රතිපත්තියක් හැටියට තීරණය කළා තියෙන්නේ අමාත්‍යවරුන්ට වාහන අවශ්‍යයි. නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වාහන අවශ්‍යයි. ඒගොල්ලෝ වැඩ කරන්න ඕනේ. අපි කොයි වෙලාවකවත් වාහන පාවිච්චි කරන එක ප්‍රතික්ෂේප කළා නැහෙනේ. නිල වශයෙන් ඒ වාහන ප්‍රතික්ෂේප පාවිච්චි අපි ප්‍රතික්ෂේප කළා නැහැ කොතනකවත්. එතකොට ඒ නිල වශයෙන් අපි ඒ අපිට ගත යුතු වාහන අපි පාවිච්චි කරනවා. ඒක ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඕනනම් එතුමාට මෙතුමාට පෙන්නන්නම් මගේ අමාත්‍යංශය සහ අගමැති කාර්යාලය තුල මේ අපි හිටපු මාස 3 තුල වියදම ෆුවල් වියදම කොච්චර අඩු වෙලා තියෙනවද කියලා මාසිකව ගිය 2024 මම බැලුවා ඒ සංඛ්‍යා ලේඛන. මටත් ඕන වුණා බලන්න. ඒ කාලය තුද 24 නොවැම්බර් මාසේ වෙනකන් අපි වැඩ බාර ගන්න කාලේ වෙනකන් ඒ කාලය තුල මාසික වියදම ෆුවල් වලට විතරක් එක මාසයකට 3.24 මිලියන් ඇවරේජ්. මම වැඩ බාර ගත්තයින් පස්සේ මේ වියදම මිලියන 1කට අඩුවට අපි පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේ වියදම අපි අඩු කරපු විදි මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අපි වාහන පාවිච්චි කරන විදිහ අපි තේරුම් ගන්න අරගෙන නැහැ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ බුලට් ප්‍රූෆ් වාහන දෙකක් තිබිලා තිබ්බා. ඒක පාවිච්චි නොකරන නිසා අපි මිලියන 34ක ඉතිරියක් කරලා තියෙනවා ගිය මේ වෙනකොට. මිලියන 37ක ඉතිරියක් අපි කරලා තියෙනවා. හරිද? එතකොට අපේ වාහන අයිතිය වාහන පාවිච්චිය ගැන මේ අය හොයන එක ඇත්තටම විහිළුවක්. මෙතන මේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරුන්ගෙන් අහන්න අපිට තිබ්බ ප්‍රශ්න ලැජ්ජාවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වාහන හොයන්න අපිට තිබ්බ ගැටලුව. අපිට ඒ තිබ්බ ගැටලුව ඉතින් ඒ නිසා අපි වාහන පාවිච්චි කරන්න අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ මන්ත්‍රීතුමා.
උත්තරේ තමයි
ඒක. නොමග යැවීමක් නේ. කිසිම නොමග යැවීමක් නැහැ. අපි අමාත්‍යංශවල අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු අපි වාහන පාවිච්චි කරනවා. පුද්ගලික වාහන පාවිච්චි කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක මොකද ප්‍රශ්නේ?
ගරු දේවානන්ද සුරවේර මන්ත්‍රීතුමා, නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමා ඇසුරෙන්. හරි, ඔබතුමා දැන් ප්‍රශ්නයක් ඇහුවා, දෙවෙනි ප්‍රශ්නය ඇහුවා, ඉඳ ගන්න. ඊට පස්සේ මීළඟ ප්‍රශ්නේ. දැන් ගරු අග්‍රාමාත්‍යතුමා කරුණු පැහැදිලි කරා.
ගරු කතානායක
තුමනි මං ඉල්ලා සිටිනවා චාමර සම්පත් මන්ත්‍රීතුමාගෙන් අර වනපු කොලේ එවන්න කියලා මේ පැත්තට පොඩ්ඩක් ඒකත් අපි අර 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 මේ ක්ලීන් ශ්‍රී ලංකා ගැන කරපු කෝටේෂන් වගේද දන්නේ නැහැ ඒ නිසා ඔය කොල කෑල්ල කරුණාකරලා මේ පැත්තට එවන්න බොහොම ස්තුතියි
ගරු 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 දේවානන්ද සූර්යරම මන්ත්‍රීතුමා මේ නාගරික සංවර්ධන
කතානායක තුමනි මගේ ප්‍රශ්නය
ඇසීමට
අපේ ඇමතුමාට යොමු කරනවා
අරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය පැන නගින්නේ ඕල්කට් මාවතේ ව්‍යාපාර කරමින් සිටි ව්‍යාපාරිකයන් දැන් ඉවත් කළ යෙවෙන පාවෙන වෙළඳපොළට වෙළඳසල් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්නාංක ආ පළවෙනි කොටස පිළිතුර වර්ෂ 2013 දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ කොළඹ අලංකරණ ව්‍යාපෘතිය කොළඹ සිටි බියුටිෆිකේෂන් ප්‍රොජෙක්ට් යටතේ පිටකොටුව ඕල්කට් මාවත හා ඒ අවට පිහිටි අනවසර හා අවිධිමත් කඩකාමර ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවරගෙන ඇත. එහිදී කොළඹ නගර සභාව විසින් පරිපාලන කටයුතු පවත්වාගෙන ගිය පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි ඉඩම් කොටසේ ව්‍යාපාර කටයුතු කරන ලද පාර්ශ්වයන් හඳුනා ගැනීමෙන් අනතුරුව ඒ පාර්ශ්වය විසින් සිදු කරන ලද ව්‍යාපාරයේ ස්වභාවය හා ව්‍යාපාරයේ පවත්වාගෙන යන බල ගොඩනැගිල්ලේ ස්වභාවය අනුව එම වෙළඳුන් වෙත 2014 වර්ෂයේදී කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පාවෙන වෙළඳ සංකීර්ණය තුළ පුනස්ථාපන රීලොකේෂන් පහසුකම් ලබා දීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය දැනුම් දී සිටි. ප්‍රශ්නාංක කොටස් දෙක ප්‍රමාණවත් මේක මේ වෙළඳ සංකීර්ණය අසාර්ථක වී ඇති බව දන්නේද කියන එක පිළිතුර පාවෙන වෙළඳපොළ ඉදිකිරීම සඳහා 2013 වර්ෂයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 312ක් පමණ මුදලක් වැය කර ඇති අතර 2021 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් අමතර රුපියල් මිලියන 40ක් පමණ වැය කරමින් පාවෙන වෙළඳ සංකීර්ණයේ නවීකරණය කිරීමට පියවරගෙන ඇත. මේ නවීකරණ කටයුතු වලින් අනතුරුව එම ස්ථානයේ කඩකාමර 87ක් හා අවන්හල් 5ක් මේ වන විට පවතී. එම පාවෙන වෙළඳහල් තුළ පුනස්ථාපනය කරන ලද වෙළඳුන් ටෙන්ඩර හා ඍජු පදනම් මත විවිධ අවස්ථාවලදී කඩකාමර ලබා දුන් වෙළඳුන් සංචාරක ආකර්ෂණය සඳහා වන ව්‍යාපාර වලින් බැහැරව සාම්ප්‍රදායික වෙළඳාම් වල නියතීම හේතුවෙන් සහ ව්‍යාපෘතිය අසාර්ථකභාවය හේතුවෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට අපහසු වීම හේතුවෙන් එම වෙළඳුන් විසින් නියමිත පරිදි මාසික කුලී හා තැන්පත් මුදල් ගෙවන්න අපහසු වෙලා තියෙනවා. ඒ අනුව පොදුවේ මේ ස්ථානයේ ව්‍යාපෘතිය වෙළඳුන්ටත් ගෙපැත්තෙන් ගත්තත් අසාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය පැත්තෙන් ගත්තත් අසාර්ථක වෙලා තියෙනවා. ප්‍රශ්නාංක 3 ඒ හේතුවෙන් ඉහත් සඳහන් ව්‍යාපාරිකයන් නැවත මුල් සිටි ස්ථානයට ලබා දෙන්න කටයුතු කරනවාද කියන එක අහන්නේ වර්ෂ 2013 දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ මහනගර සභාවේ පරිපාලන කටයුතු යටතේ පිටකොටුවේ ඔල්කොට් මාවතේ පිහිටි ඉඩම් කොටසක ව්‍යාපාර කටයුතු කරන ලද පාර්ශ්වයක් ඉවත් කිරීමේ මූලික අරමුණෙන් තමයි මේ ව්‍යාපෘති ආරම්භ කළා. ඒ වගේම පිටකොටුවා යාවට පිහිටි අවිධිමත් අනවසර ව්‍යාපාරික ස්ථාන ඉවත් කරලා එහින් නිදහස් ඒ ඉවත් කරපු අයට ව්‍යාපාර කටයුතු කිරීම සඳහාත් ඒ වගේම ඒ නිදහස් කරගත්ත කොටස යෝජිත පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඇතුළු එහා සම්බන්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා තමයි මේ නිදහස් කරගන්න කටයුතු කරලා තියෙන්නේ. එසේ වුවත් මෙම ව්‍යාපෘතියේ මේ දක්වා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එලෙස නිදහස් කරන ලද ඉඩම් කොටස් තුල බාහිර පාර්ශ්වයන් මුල් අය නෙමේ වෙනත් බාහිර පාර්ශ්වයන් විසින් මේ වන විට අනවසරයෙන් නැවත වෙළඳාම් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. පිටකොටුවේ පාවෙන වෙළඳපොළ තුළ ව්‍යාපාරික අවස්ථා අවම වීමෙන් එවැගේම පිටකොටුවේ පාවෙන වෙළඳපොළ තුළ පුනස්ථාන පදනම් මත කඩකාමර පවත්වාගෙන යනු ලබන පාර්ශ්වයන් තමන් පෙර කඩකාමර පවත්වාගෙන යනු ලබන ස්ථාන කුලී තුලින් නැවත ව්‍යාපාරික ස්ථාන ලබා දෙන ලෙස විවිධ අවස්ථාවන් වලදී ඉල්ලීම් ලබා දීලා තියෙනවා. ප්‍රශ්නාංක 4 පිළිතුර පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඇතුළු ඒ සම්බන්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වෙනුවෙන් 2013 වර්ෂයේදී ඉවත් කරන ලද ව්‍යාපාරිකයන් හට නැවත එම ස්ථානයෙන් ව්‍යාපාරික ස්ථාන ලබා දීම හා දැනට එම ස්ථානයේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයන් සම්බන්ධ ගතයුතු තීරණ නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිටකොටුව හා ඒ ආශ්‍රිතව සිදු කරන ලද සැලසුම් යාවත්කාලීන කර නිසි අධ්‍යයනයකින් කිරීමකින් අනුතුරුව සිදු කළ යුතු බව තමයි නාගරික සංවර්ධන අධිකාරියේ අදහස. ප්‍රශ්නාංක පහ පාවෙන වෙළඳපොළ වැඩිදියුණු කිරීම සඳහා මේ වන විට ගෙන ඇති පියවර කවරේද විවිධ යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කතා කරනකොට වෙළඳුන්ගේ පැත්තෙනුත් මේ ව්‍යාපෘතිය අසාර්ථක වෙලා තියෙනවා. ඔවුන්ට ප්‍රමාණවත් වෙළඳාමක් කරන්න බැරිවීම නිසා ඔවුන්ගේ ආදායම් කටයුතුමත් පහළ තත්ත්වයක තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. මේ ව්‍යාපෘතිය තුළ කඩ 92ක් තියෙනවා, රීලොකේෂන් කරපු කඩ 50ක්, ඒ වගේම ඍජු පදනම් මත ලබා දීපු කඩ 39ක්, ඍජු ටෙන්ඩර් කළා ලබා දීච්ච කඩ 3ක් ආදී වශයෙන් අපි පිළිගන්නවා. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව වෙළඳාම් කරන වෙළෙන්දන්ගේ පැත්තෙනුත් මේ ව්‍යාපෘතිය අසාර්ථකයි. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය පැත්තෙන් ගත්තත් මේ ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක්. අපි මාධ්‍ය තුළින් විවිධ සංදර්ශන දැක්කත් මාධ්‍ය තුළින් අපි දැක්කත් මේකේ අලංකරණයට ලැබිලා තියෙන අලංකරණය සඳහා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා. දීර්ඝකාලීනව ගත්තොත් මේ ව්‍යාපෘතිය සඳහා වියදම් කළ මුදල හොයාගන්නවත් අවමාෂයෙන් ඒ සඳහා වෙළඳුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නවත් සමත් වෙලා නැහැ. මම උදාහරණයක් හැටියට කියන්නම්. 2020 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ මැනින් පාවෙන ප්ලෝටින් මාකට් එක නඩත්තු පිරිවැය සඳහා මිලියන 23.8ක් වියදම් කරලා තියෙනවා. හැබැයි උපයන ලද ආදායම මිලියන 5.94ක්. ඒ අනුව 2020 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරිය ලැබූ අලාභය මිලියන 17.8ක්. 2021 වසරේදී උපයන ලද ආදායම මිලියන 3.1යි, නඩත්තු පිරිවැය මිලියන 36.3ක්. ඒ අනුව මිලියන 33.1ක් නාගරික සංවර්ධන අධිකාරියට මේ ව්‍යාපෘතියෙන් පාඩුයි. 2022 නැවත වරක් උපයන ලද ආදායම මිලියන 7.59ක්, නඩත්තු පිරිවැය 14.64ක් මිලියන. ඒ අනුව 2022 වර්ෂයේදීත් මේ නැවත වරක් මිලියන 7.5ක් පාඩුයි. මේක වෙළඳුන්ට පාඩු විතරක් නෙමෙයි, නාගරික සංවර්ධන අධිකාරිය පැත්තෙන් ගත්තත් මේ ව්‍යාපෘතියේ පාඩුයි. ඒ නිසා අපි කල්පනා කරමින් ඉන්නවා මේ වෙනුවට විකල්ප ක්‍රමවේදයක් භාවිතා කරලා වෙළඳුන්ටත් අසාධාරණයක් නොවන විදියට අලුත් තේමාවක් යටතේ මේ පාවෙන වෙළඳපොළ සඳහා විසඳුමක් ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් සහ ඒ විකල්ප යෝජනා සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙනවා. ඒ විකල්ප යෝජනා තුළ අවස්ථාව ලැබෙන පරිදි දැන් ඉන්න වෙළඳුන්ට කිසියම් අවස්ථාවක් ලබා දෙන්නත්, ඒ අවස්ථාව නොලැබෙන වෙළඳුන් සඳහා පිටකොටුව තුළ විකල්ප වෙළඳ ස්ථාන ලබා දීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මේ වෙනකොට කටයුතු කරමින් පවතිනවා.
ගරු ඇමතිතුමා, ඉතාම සර්වසම්පන්න උත්තරයක් ලබා දුන්නා කියලා මම පිළිගන්නවා. ගරු කථානායකතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නේ ඇත්තටම නගල අරංකාරණයට මුවාවි අත්නොමතික ලෙස අවුරුදු 40ක් බිස්නස් ව්‍යාපාර කටයුතු කරපු වෙළඳුන් එක රැකින් අයින් කරලා ඒගොල්ලොන්ගේ ජන ජීවිත සම්පූර්ණයෙන්ම නන්නත්තර කරලා දාලා තියෙනවා. එතකොට ඔබතුමාගේ පිළිතුර ඇතුලේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සඳහනක් තිබුණා. හැබැයි අද මේ වෙනකොට දරුපවුල් පිටින්ම අනාථ වෙලා තියෙනවා. ඒ නිසා ගරු ඇමතිතුමනි, අපිට ඒ වෙළෙන්දන් වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් තිබේද කියලා අහන්න එක තමයි තියෙන්නේ.
මගේ පිළිතුරෙත් මම සඳහන් කර විදියට මේ සඳහා විකල්ප යෝජනා සැලකිල්ලට ගන්න තමයි අපිට පුළුවන්කම තියෙන්නේ. විකල්ප යෝජනා සැලකිල්ලට ගනිද්දී ඒ වෙළඳුන් සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට කරන්නත්, ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියට මේක විශාල වැය බරක් නොවන විදියට කටයුතු කරන්නත් තමයි නාගරික සංවර්ධන අධිකාරිය හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ. අපි නිශ්චිත වශයෙන් දිනවකවානු මේ වෙලාවේ සඳහන් කරන්න අපහසුයි. මොකද ඒ සඳහා විකල්ප ආයෝජකයන් තවමත් අපි සොයමින් ඉන්නවා විකල්ප යෝජනා සමග. ඒ විකල්ප ආයෝජකයන් සහ ඒ විකල්ප යෝජනා සම්බන්ධයෙන් සම්පූර්ණ වහාම ඒ වෙළඳුන්ට සාධාරණයක් ඉස්සර කරන්න අපිට කටයුතු කරන්න පුළුවන්.
ගරු අමාත්‍යතුමනි, දෙවෙනි ප්‍රශ්නේ දැන් එකක් දැන් නංගලාරංකරණය කියලා එක වෙළඳ කණ්ඩායමක් අයින් කරලා තව වෙළඳ කණ්ඩායමක් මේ වෙනකොට බලින් අත්පත් කරගෙනත් ඉන්නවා. හැබැයි මේ වෙනකොට අය නැවත කසුකුසුවක් යමින් තියෙනවා. විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ඊයේත් මේක පිළිබඳව පාර්ලිමේන්තුව ඇතුළෙත් හඬ නැගුවා. නාගරික සංවර්ධන අධිකාරිය මේ පදික වෙළඳෝ අයින් කරන්න යනවා වගේ එකක්. එහෙම ක්‍රියාමාර්ගයක් ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් අරගෙන තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, සාමාන්‍යයෙන් ඕනම රටක ආර්ථිකයක් ක්‍රියාත්මක වෙනකොට ඒ ආර්ථිකය තුළ විධිමත් ආර්ථිකයක් තියෙනවා, ඒ වගේම අවිධිමත් ආර්ථිකයක් තියෙනවා. අපි අවිධිමත් ආර්ථික කොටස විධිමත් ආර්ථිකයේ කොටසක් බවට පත් වෙනකොට අනිවාර්යයෙන් මේ අවිධිමත් ආර්ථිකය තුළ කටයුතු කරමින් ඉන්න පිරිසකේ සුරක්ෂිතභාවය සහ යලගේ අනාගත ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට අරගෙන තමයි කටයුතු කරන්න ඕන. ජාතික ජන බලවේගය හැටියට අපි විශ්වාස කරන්නේ, අපි දන්නවා පිටකොළුව විතරක් නෙමෙයි ලංකාවේ බොහෝ නගරවල මේ වගේ අවිධිමත් අනවසර ඉදිකිරීම් හරහා වෙළඳාම් කරන ප්‍රජාවක් ඉන්නවා. නමුත් ඔවුන්ට විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැතුව, විකල්ප ස්ථානයක් විකල්ප ජීවිකාවක් හඳුන්වා දෙන්නේ නැතුව අපි එක රැයෙන් එක දවසකින් මේ අය ඉවත් කරන්න කටයුතු කරොත් එයාලටත් අසාධාරණයක් වෙනවා. ඒ වගේම අර අවිධිමත් ආර්ථිකයෙන් රටේ ආර්ථිකයට දායකත්වයේ දක්වන අවස්ථාවත් අහිමි වෙලා යනවා. එනිසා කිසියම් විකල්පයක් අපි ඉදිරිපත් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ අවිධිමත් ආර්ථිකය තුළ ඉන්න අය විධිමත් ආර්ථිකයට අනුගත කරන යෝජනාවලියක් සහිතව තමයි මෙයට විසඳුමක් ලබා දෙන්නේ. එනිසා අපි එක රැයකින් එක දවසකින් මේ අනවසර වෙළඳුන් ඉවත් කරන්න කටයුතු කරන්නේ නැහැ.
දෙවෙනි වටේ ප්‍රශ්න ගරු නීතිඥ ජයසේකර මෙතුම බලසක්‍රිය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා වෙනුවෙන් බලශක්ති ඇමතිතුමාගෙන් මම මේ ප්‍රශ්නය
අහනවා.
සභාගත කරන ගරු කථානායකතුමනි,
ප්‍රශ්න අංක 3 ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, අජිත් පෙරේරා මන්ත්‍රීතුමා වෙනුවෙන් ගරු සභානායකතුමාගෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
මම පිළිතුර සභාගත කරනවා ගරු කථානායක.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා.
විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම මාස ගණනාවක් විසඳිය නොහැකි ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන.
Hold please. නියෝජ්‍ය කථානායකතුමා මූලාසන අරුඩන.
Honorable Sajith Premadasa, you may continue.
මම නැවත ප්‍රශ්නය ඇසීම ආරම්භ කරන්නම්. විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම මාස ගණනාවක් විසඳිය නොහැකි ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. නව රජය මගින් 2024 නොවැම්බර් 4 වෙනිදා සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ යළිත් විදේශ ගමන් බලපත්‍ර ලබා දීමට දින වෙන් කරවා ගැනීම ආරම්භ කළත් තවමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට මාස 3ක හෝ 4ක පමණ කාලයක් ජනතාව බලා සිටිනවා. මේ නිසා විදේශ රැකියාව සඳහා යොමු වීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් දැඩි අපහසුතාවයට පත් වෙනවා. එපමණක් නොව අතයට මුදල් ලබා ගනිමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමද මේ හේතුවෙන් වර්ධනය වී ඇති බවට වාර්තා වෙනවා. එම නිසා මෙරට ජනතාවට මුහුණ දීමට සිදුව ඇති මෙම කාලීන ගැටලුව සම්බන්ධයෙන් මා යොමු කරන පහත ප්‍රශ්න සඳහා පැහැදිලි පිළිතුරු විෂය භාර අමාත්‍යවරයාගෙන් අපේක්ෂා කරමු. එක් එක් වර්ගීකරණයන්ට අදාළව ඉල්ලුම් කළ අයෙකුට විදේශ ගමන් බලපත්‍රයක් ලබා දීම සඳහා අද වන විට කොපමණ කාලයක් ගත වේද යන්න වෙන්වෙන්ව සඳහන් කළ හැකිද? දෛනිකව නිකුත් කරන සහ දෛනිකව අයදුම් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවේ සාමාන්‍ය කොපමණද? මෙම ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙල සාමාන්‍යකරණය කිරීමට තවමත් අපොහොසත් වීමට බලපෑ විශේෂිත වූ හේතු කවරේද? එය සාමාන්‍යකරණය වෙතයි අපේක්ෂිත දිනය කවදාද? 2024 ජනවාරියේ සිට මේ දක්වා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කොපමණ අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබේද? එයින් කොපමණ බලපත්‍ර සංඛ්‍යාවක් මේ වන විට නිකුත් කර අවසන්ද? තවත් කොපමණ බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කිරීමට ඇද්ද? ඉහත නිකුත් කිරීමට ඇති බලපත්‍ර සඳහා ප්‍රමාණවත් විදේශ ගමන් බලපත්‍ර වර්තමානයේ පවතීද? නැතහොත් කොපමණ ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් හිඟව පවතී? එම ගමන් බලපත්‍ර ගෙන්වීමට රජය සතු සැලැස්ම කුමක්ද? ආගමන විගමන දෙපාර්තමේන්තුවට මේ වන විට විදේශ ගමන් බලපත්‍ර සපයන සැපියුම්කරුවන් කවුරුද? එම ආයතනය සඳහා විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීමට ලබා දී ඇත්තේ ටෙන්ඩර් පටිපාටියක් යටතේ. එසේනම් එම ටෙන්ඩරයට අදාළ සියලු තොරතුරු මෙම පාර්ලිමේන්තුවට සභාගත කරන්නේ දැනට විදේශ ගමන් බලපත්‍ර සැපයුම්කරු විසින් කරනු ලබන සැපයුම් සම්බන්ධයෙන් රජය සෑහීමකට පත්වන්නේද? නොයසේනම් ඊට හේතු කවරේද? ඉදිරියේදී ඒ සඳහා වෙනත් සමාගමක් වෙත යොමු වීමට රජය අපේක්ෂා කරන්නේද? දැනට නිකුත් කරනු ලබන නව විදේශ ගමන් බලපත්‍රය ගුණාත්මක පිරිවිතරයන්ගෙන් යුක්තව සකස් කරනු ලබන බවට රජයට සහතික විය හැකිද? නොයසේනම් ඊට හේතු මොනවාද? එහි වෙනස්කම් සිදු කරන්නේද? එසේ සිදු කිරීමට අපේක්ෂිත වෙනස්කම් මොනවාද? ඊට හේතු කවරේද? මම විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාට කියන්න කැමතියි, ලක්ෂ ගණනක් බලාපොරොත්තුෙන් සිටිනවා විදේශ රැකියාවල නිරත වෙන්නට. ඒ විදේශ රැකියාවල නිරත වීම තුළ අපේ රටටයි වාසිය ලැබෙන්නේ. ප්‍රේෂණ වැඩි කිරීමට මේ විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා විදේශ රැකියා සහ අනෙකුත් කටයුතු සඳහා යන ජනතාව වෙනුවෙන් පහසුකම් සැලසීම ඔබතුමන්ලාගේ වගකීම වෙනවා. ඔබතුමන්ලා ගන්නා පියවර පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබා දෙන්නේ කියලා මම විශේෂ භාර ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කළා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂයේ ගරු නායකතුමා ස්ථාවර නියෝග 27-2 යටතේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නය හදිසි, ඇත්ත වශයෙන්ම ජාතික වැදගත්කම් ප්‍රශ්නයක්. ඒ නිසාම අපි හිතුවා ඒ ප්‍රශ්නෙට අද දිනේ තුළම පිළිතුරු ලබා දිය යුතුයි කියලා. මේ ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය රජයේ විසින් අපිට බාර කරන අද බරපතල අර්බුදකාරී තත්ත්වයක් තිබුණු ප්‍රශ්නයක් මේ වෙනකොට යම් ප්‍රමාණික අපි සමනය කරන්න සමත් වෙලා තියෙනවා. ඒ අනුව ගරු විපක්ෂ නායකතුමාගේ පළවෙනි ප්‍රශ්නේ දැනට එක් එක් වර්ගීකරණයන්ට අදාළව ඉල්ලුම් කළ අයෙකුට විදේශ ගමන් බලපත්‍රයක් ලබා දීම සඳහා අද වන විට කොමන කාලයක් ගත වේද කියලා අහලා තියෙන්නේ. මාර්ගගත ක්‍රමයේ මගින් දිනයක් වෙන්කරාගත හැකි අතර එම දිනයට පැමිණ එදිනම විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. අද දින උදාහරණයක් හැටියට ගරු විපක්ෂ නායකතුමනි, අද දින දිනයක් වෙන් කරගන්නේ නම් නිදසුනක් හැටියට කියන්න පුළුවන් ලැබෙන දිනේ ජූනි 27 තමයි ලැබෙන්නේ දිනය. ඒ කියන්නේ මාර්ගගත ක්‍රම යටතේ දිනය ගත්තාම දිනේ ලැබෙන්නේ දළ වශයෙන් මාස 5ක් විතර කාලයකට ඉදිරියට තමයි දිනේ ලැබෙන්නේ. එහෙත් මෙම වෙන් කරගත් දිනට ප්‍රථම කෙනෙකුට හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් විදේශ ගමන් මල් පත්‍රයක් ගන්න අවශ්‍ය නම් ඒ ඕනෑම අයකුට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා. ඒ සඳහා දෙපාර්තමේන්තු ස්ථාපනය කරලා තියෙනවා කමිටුවක්. කමිටුවට ඇවිල්ලා ඔවුන්ගේ හදිසි අවශ්‍යතාවය තහවුරු කරගෙන එදිනටම විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්න ක්‍රමවේද සකස් කරලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය සේවය එක් දින සේවයට අමතරව සාමාන්‍ය සේවය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දිනයක් වෙන් කරගෙන එම දිනට පැමිණ ආයුධ පත්‍ර බාර දීලා එම දිනේ සිට මාසෙකින් අනතුරුව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ගරු විපක්ෂ නායකතුමා අංක එකේ දෛනිකව ලබා දෙන ආයුධ පත්‍ර ප්‍රමාණය සහ නිකුත් කරන ප්‍රමාණය පිළිබඳ විමසීමක් කරලා තිබුණා. මාර්ගගත ක්‍රමයේ ඔස්සේ දින වෙන් කරගත් අය සඳහා එක දිනකට පාස්පෝර්ට් නිකුත් කිරීම 800ක් සිද්ධ කරනවා. ඒ වගේම අර මම මුලින් කිව්වා මාර්ගගත ක්‍රමයේ ඔස්සේ දින වෙන් කරගෙන තිබුණත් මාස 3-4ක් යහට දින ලැබිලා තිබුණත් ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ හදිසි අවශ්‍යතාවය දැනුවත් කරලා ආගමන විගණන දෙපාර්තමේන්තුව ස්ථාපිත කරලා තියෙන කමිටුව හමුවට ඇවිල්ලා දිනකට ලබා ගන්න නිකුත් කරන නැත්නම් ඒ කමිටුවට තොරතුරු දැනුම් දුන්නාම නිකුත් කරන වාස ගමන් බලපත්‍ර සංඛ්‍යාව 650ක්. ඊට අමතරව විදේශ දූත මණ්ඩල මගින් ඉල්ලීම් කරලා තියෙනවා විදේශගත වුවන්ගේ පාස්පෝර්ට්. ඒ සඳහා 500ක් දෛනිකව නිකුත් කරනවා. ඊට අමතරව විවිධ වන්දනා ගමන් සඳහා විශේෂයෙන් ආයදුම් කරනවා. දඹදිව වන්දනා ඉදිරියට එන හජ්ජි වන්දනා සඳහා ඒ සඳහා දෛනිකව 250ක් ගමන් බලපත්‍ර නිකුත් කරනවා. ඊට අමතරව පෙර මාර්ගගත ලබා දී ඇති අනුපත් ප්‍රමාණයක් ඊට පෙරාතුව තියෙනවා. ඒ වෙනුවෙන් දවසකට 250ක් නිකුත් කරනවා. මේ අතර සාකා කාර්යාල හතරක් තියෙනවා. සාකා කාර්යාල හතරෙනුත් අර මාර්ගගත ක්‍රමයේ ඔස්සේම 200ක් නිකුත් වෙනවා. ඊට අමතරව සාමාන්‍ය සේවය යටතේ දිනකට 250ක් නිකුත් කරනවා. මේ අනුව දැනට අපි මේක 2500කට දෛනිකව ගමන් බලපත්‍ර දෙන්න සීමා කරලා තිබුණත් විවිධාර හදිසි ඉල්ලීම් හින්දා මේක වරින් වර වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දැන් දිනකට පාස්පෝර්ට් 2900ක් නැත්නම් ගමන් බලපත්‍ර 2900ක් නිකුත් වෙනවා දල වශයෙන්. ඊගාවට ගරු විපක්ෂ නායකතුමනි, ඔබතුමා අසා සිටියා මේක සාමාන්‍යකරණය නොවීමට හේතු සාමාන්‍යකරණය නොවීමට හේතු කිහිපයක් තියෙනවා. පසුගිය රජය විසින් නිසි ගණනයකින් තොරව ප්‍රමාණවත් ලෙස ඇනුම් නොකිරීම, ලබා දුන් ඊ විදේශ ගමන් බලපත්‍ර ඇනුම් සඳහා ටෙන්ඩර් කැඳවීමේදී අයදුම් කළ එහෙත් ඒ සඳහා නොතෙරුණු අයදුම් කරුවකු සමාගමක් විසින් අංක සීයේ රිට 609 ඇලිරක් 20/24 අභියාචන නඩුවක් ගොනු කිරීම නඩුකරයක් පැවතීම හින්දා මේක සාමාන්‍යකරණය කරගැනීමට යම් බාධාවක් පැමිණලා තියෙනවා. සාමාන්‍යකරණය වීමට බලාපොරොත්තු වෙන දිනය ගැන ඔබතුමා විමසීමක් කරලා තිබුණා. ඒ සඳහා විසඳුම් ලෙස අපි මේ රජයේ බාරගෙන මාස දෙකක් ගත වෙලා තියෙනවා. මේකට පියවර 3ක් අපි අරගෙන තියෙනවා. උක්ත නඩුකරේ ඉක්මන් කරවීමට නීතිපති දෙපාර්තමේන්තුව සමග කටයුතු කර හැකික්මනින් අධිකරණ ඒ තියෙන මේ ජාතික ප්‍රශ්නයක් මේක මේ වෙනකොට සියලු දෙනාට බලපාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ පිළිබඳව නඩු ක්‍රියාමාර්ග ඉක්මන් කරලා මේකේ අවසන් තීන්දුව ලබා ගැනීම අවශ්‍ය වෙනවා. දෙක, විද්වත් කමිටුවක් මේ වෙනකොට අමාත්‍ය මණ්ඩල විසින් පත් කරලා තියෙනවා. මොරටු විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාංශයේ මහාචාර්යවරුගේ ප්‍රධානත්වයෙන් මේ විද්වත් කමිටුව පත් කරලා ඔවුන්ට කියලා තියෙනවා ඉදිරි ප්‍රශ්න හරියට අධ්‍යයනය කරලා මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දින 14ක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයට කරුණු වාර්තා කරන්න කියලා. අද දින ඒ විද්වත් වාර්තාව අමාත්‍යංශ වෙත ලැබෙනවා. ඒක එළබෙන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා ඔවුන්ගේ නිර්දේශ පරීක්ෂා කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අතරම අපි හදිසි තවත් ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවා. නැවත ප්‍රසම්පාදනයක් මගින් විදේශ ගමන්වත් බලපත්‍ර ලක්ෂ 5ක් ප්‍රමාණයක් මිලදී ගැනීමට කටයුතු ආරම්භ කරලා තියෙනවා. මම හිතනවා සඳුදා දිනේ වන විට මේක පුවත්පත්වල ප්‍රකාශනපත් කරලා නව ප්‍රසම්පාදන නව ගමන් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 5ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් ප්‍රසිද්ධ කරන්න පුළුවන් වෙයි කියලා. දැනට ඒ අනුව 2025 අගෝස්තු 25 අගෝස්තු 2025 අගෝස්තු මාසෙන් පස්සේ මේක සාමාන්‍යකරණය කර ගැනීමට හැකියාව ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ඊගාවට ඔබතුමා අහලා තිබ්බා 24 ජනවාරි ඉඳලා 2024 ජනවාරි ඉඳලා මේ දක්වා පහුගිය වසර කාලය තුල විදේශ ගමන් බලපත්‍ර ආයුධුම් පත්‍ර ක්‍රමමාණයක් ලැබිලා තියෙනවද කියලා. 2024 ජනවාරි සිට මේ දක්වා විදේශ ගමන් බලපත්‍ර ආයුධුම් පත්‍ර ආසන්න වශයෙන් මේ ලැබිලා තියෙන ප්‍රමාණය 586935ක් බාරගෙන තියෙනවා. ඒ අතරින් ඔබතුමා අහලා තිබ්බා 2024 ජනවාරි සිට මේ දක්වා නිකුත් කරපු විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය මේක ආසන්න වශයෙන් පසුගිය වර්ෂයේ සිට මේ දක්වා 587094 ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වසර තුල ලැබිච්ච ප්‍රමාණයට වඩා නිකුත් කරලා තියෙනවා. ඒකට හේතුවක් වෙනවා 23 අගභාගයේ ලැබුණු විශාල ආයුධ පත්‍ර ප්‍රමාණයකුත් මේක ඇතුලේ තියෙනවා. 24 අර 586000 ලැබුණාට 23 වර්ෂයේ ලැබිච්ච යම් ප්‍රමාණයකටත් නිකුත් කිරීම කරලා තියෙනවා 24 වර්ෂය තුල. ඊට අමතරව ඔබතුමා අසා සිටියා 24 ජනවාරි සිට මේ දක්වා නිකුත් කිරීමට විදේශ නිකුත් කිරීමේ નિયમિત විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය දැනට 125000ක් විතර මේ අතර පරතරයක් තියෙනවා. ඊයට නිකුත් කිරීමට ඇති බලපත්‍ර සඳහා ප්‍රමාණවත් ගමන් බලපත්‍ර තියෙනවද කියලා අහලා තියෙනවා. නැත්තම් කොපමණ ප්‍රමාණයක් හිඟව තියෙනවද කියලා. ඇත්තටම දැනට යම් කලමනාකරණයක් සහිතව ගමන් බලපත්‍ර නිකුත් කිරීමක් තියෙනවා. අනාගතයේ යම් හිගයක් නිර්මාණය වීමට ඉඩ තියෙන නිසා යම් කලමනාකරණයක් සහිතව සාමාන්‍යකරණයට ගෙනීම සඳහා දෛනිකව ගමන් බලපත්‍ර 3500ක්වත් නිකුත් කර යුතු තියෙනවා. දැන් අපි 2500කට සීමා කළා වුණත් සමහර දිනවල 2900 දක්වා යනවා අර හදිසි කටයුතු හින්දා. ඉතින් මේ වගේ කලමනාකරණයක් සහිතව කරු විපක්ෂ නායකතුමනි මේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ වගේම දැනට ආගමික වෙන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර සපයන සැපයුම්කරු කවුද කියලා ඔබතුමා විමසලා තිබුණා. තලෙස් DIS ෆින්ලන්ඩ් OI යන සමාගම තමයි දැනට නිකුත් කරන්නේ. පී කාණ්ඩයේ යටතේ විදේශ ගමන් බලපත්‍ර ආගමික වෙන දෙපාර්තමේන්තුවට ඔවුන් සපයනු ලබනවා. B මෙම ආයතන සඳහා විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීමට ලබා තිබී ටෙන්ඩර් පරිපාටි යටතේද ඔවුන් එසේනම් මෙම ටෙන්ඩර්ට අදාළ සියලු තොරතුරු මේ පාර්ලිමේන්තුවට සභාගත කරන්නේද ගරු විපක්ෂ නායකතුමනි මේ ටෙන්ඩරේ පසුගිය රජයේ යටතේ ක්‍රියාත්මක කර ටෙන්ඩරයක් මේ පිළිබඳව ඒ වෙලාවේ අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරලා තිබුණා කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. මේ විදේශ ගමන් බලපත්‍රය පැවති රජයේ යටතේ සිද්ධ කර ගමන් බලපත්‍රයක් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා ඒ නඩුකරයට බාධා නොවන ආකාරයෙන් ගරු නීතිපතිතුමා විමසලා ඔහුගේ අවසරය සහිත ලියපිලි මේ ගරු සභාවට සභාගත කරන්න හැකියාව තියෙනවා. ඊළඟට ඔබතුමා විමසත්‍ය දැනට විදේශ ගමන් බලපත්‍ර සපයන සැපයුම්කරු විසින් කරනු ලබන සැපයුම් සම්බන්ධයෙන් රජයේ සෑහීමකට පත් වෙනවද කියලා දැනට සෑහීමකටපත් වෙන්න හැකියාව තියෙනවා. පසුගිය රජේ කාලේ 750,000ක් මොකද මේ සැපයුම්කරු සම්බන්ධයෙන් තම අධිකරණයේ නඩු විභාගයකුත් තියෙන්නේ. පසුගිය රජේ අමාත්‍ය මණ්ඩලය විසින් 750,000ක් අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අනුව එම සැපයුම්කරුගෙන් මිලදී ගන්න තීන්දුවක් අරන් තියෙනවා. ඒ අනුව දැනට ඔවුන් මාසකට වරක් ලක්ෂ 150,000 අතර තොගයක් ගමන් බලපත්‍ර ගිවිසුම් ගත ආකාරයට සපයමින් ඉන්නවා. සමාගම සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය තීරණය පරිදි ඉදිරියේදී ඒ සඳහා වෙනස් සමාගමක් වෙත යොමු වීමට රජය අපේක්ෂා කරන්නේද. දැන් අපි ඉහත පිළිතුරේ මා ප්‍රකාශ කළා නව සම්පාදනයක් ලබා ගැනීම නිමිතයි අලුත් සැපයුම් කරු උත්සවා ගැනීම සඳහා මිල ගණන් කැඳවන්න අවශ්‍ය පියවර ආරම්භ තියෙනවා. පස්වෙනි ප්‍රශ්නය බාහලා තිබුණා දැනට නිකුත් කරන ලබන නව ගමන් බලපත්‍රයේ ගුණාත්මක පිරිවිතරයන්ගෙන් යුක්ත සකස් කරන ලබන සාහිතික වෙනවාද කියලා. දැනට නිකුත් කරලා තියෙන මේ පාස්පෝර්ට් නැත්නම් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතිය වන ආයිකාවෝ ප්‍රමිතින්ට අනුකූලව නිකුත් කර ඇති බව තමයි ආගමික වෙනම දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ. එහි වෙනස්කම් සිදු කරන්නේද පැන නොනගී.